18 වෙනි පාඩම එක තමයි නිවැරදි ආහාර පරිභෝජනයෙන් සුවසේ වෙසෙමු කියන පාඩම. ඉතින් මේ වැදගත්ම පාඩමක් මොකද දුවේ පුතේ, මේක අපේ බුදුහාමුදුරෝ භික්ෂුන් වහන්සේලාට සේකියා ධර්මවලදීත්, ඒ වගේම දෝණපාක සූත්‍රයේදීත් අපි විවිධ අවස්ථාවන් තුළදී අඳුනගෙන තියෙනවා, ඒ වගේම අපි අවබෝධ කරගෙන තිබෙනවා මේ කරුණු කාරණා සාකච්ඡා කරන බව. ඒ වගේම විශේෂයෙන් දරුවන්ටත් මෙහි අන්තර්ගත කරුණු කාරණා ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මේ පාඩමේ අපි ඉදිරිදී සාකච්ඡා කරමු. අදත් මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න උත්තර ක්‍රමයටත්, ඒ වගේම පාඩමේ මූලික සම්පින්ඩනයක් මුලින්ම ඔබට පැහැදිලි කරලා අවසානයේදී ඒ විෂය කරුණු ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්නට. දුවේ පුතේ, මේ නිවැරදි ආහාර පරිභෝජනයෙන් සුවසේ වෙසෙමු කියන පාඩමේදී අපිට මේ පාඩම අන්තර්ගත විශේෂ කාරණයක් තියෙනවා. එහි අපේ බුදුහාමුදුරුව පැහැදිලි කරනවා කොසල් රජතුමාට එක් අවස්ථාවකදී අවවාදාත්මකව පැහැදිලි කිරීමක් කරනවා. ඒක තමයි කොසල් රජතුමා විශේෂයෙන් ඔහු කෑම ආහාර ගන්නා විට අපි අහලා තිනවා පැරණි කතාවල හාල් නැලි 4ක විතර ආහාර ගන්නවලු කියලා. ඉතින් එක දවසක් බොහොම අමාරුවෙන් ආහාර අරගෙන ඊටාත්ම අපහසුවෙන් ඉන්න බව බුදුහාමුදුරන්ට වැටහුණා. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරු පැහැදිලි කරනවා රජතුමනි, තමන්ගේ ප්‍රමාණය දැනගෙන ආහාර ගන්න එය ඊටාත්ම ශරීර සෞඛ්‍යයට යෝග්‍යයි කියන කාරණය පැහැදිලි කරනවා. ඉතින් මේක සමහර වෙලාවට අපි අධ්‍යාපන පොදුසාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී තහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අවවාදාත්මකව ආහාර ගැනීම සම්බන්ධව පැහැදිලි කළපු රජතුමාගේ නම කුමක්ද කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් කොසල් රජතුමා කියලා. ඒ වගේම දුවේ පුතේ, මම මේ ප්‍රශ්න ටික ඉදිරියට ඔබට යොමු කරන්නම්. ඒ වගේම තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරනකොට අපිට වැදගත්ම සූත්‍රයක් තමයි දෝණපාක කියන සූත්‍රය. ඉතින් දුවේ පුතේ, මේ දෝණපාක සූත්‍රය තමයි මේ ආහාර සම්බන්ධව, ආහාර ගැනීම සම්බන්ධව, නිවැරදි ආහාර පරිභෝජනය පිළිබඳව කරුණු සඳහන් වෙන්නේ. ඒ සූත්‍රෙත් මේ පාඩමටම අන්තර්ගතයි. ඉතින් මං ඉදිරියේදී මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම ඔබට ප්‍රශ්නයක් යොමු කරනවා මෙන්න මේ විදිහට. මනවින් සැකසූ ආහාර වේලකින් ලැබෙන කරුණු පහක් ලියන්න කියලා තියෙනවා. මේකේ පළවෙනි ඡේදයේම තියෙනවා අපිට යම්කිසි විදිහකට ඕනෑම සතෙකුට වෙන්න පුළුවන්, අපි මානව වර්ගයාට වෙන්න පුළුවන්, අපි හැම කෙනෙක්ම ආහාරයෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ ආහාරයත් සමගම අපිට ආහාර නැතුව ජීවත් වෙන්න අමාරුයි. ඉතින් ඒ ආහාර පරිභෝජනයේදී මේතිරි පැහැදිලි කරන්නේ කවර මිනිසෙකුටවත් කිසියම් තිරසන් සත්වයකට හෝ ඒවා කිසිම කෙනෙකුට අපිට ආහාර නැතුව ජීවත් වෙන්න හරිම අමාරුයි. එතකොට ආයුෂයෙන් එතකොට ආහාරයෙන් ලැබෙන පුතේදුවේ මේ ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන මේ කරුණු පහක් ලැබෙනවා. අන්න ඒක අදාළ කරගෙන අපිට ප්‍රශ්නයක් හදාගන්න පුළුවන්. එම කාරණේ මම පැහැදිලි කරනවා. ඔබට වෙනදා වගේම පොතක් පෑනක් මං හිතන්නේ සූදානම් කරගෙන ඇති ඔබ. අපිට ඔබට මම මේ මොහොතේ ඉල්ලීමක් කරනවා, ඒ පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න. ඒකට පිළිතුරත් එක්ක මම කියනවා ඔයාලට. මනවින් සැකසූ ආහාර වේලකින් ලැබෙන කරුණු පහ ලියන්න. මනවින් සැකසූ ආහාර වේලකින් ලැබෙන කරුණු පහ ලියන්න. අන්න එහෙම ප්‍රශ්නයක් ඔබට හදාගන්න පුළුවන්. එතකොට මනවින් සැකසූ ආහාර වේලකින් ලැබෙන කරුණු පහ තමයි ආයුෂය, වර්ණය, සැපය, බලය, නුවණ, එහෙම නැත්නම් ප්‍රඥාව. මම නැවත කියනවා, ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, එහෙම නැත්නම් නුවණ. මෙන්න මේ කරුණු මේ විදිහට අපිට ප්‍රශ්නයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම නිවැරදි ආහාර පරිභෝජනය පිළිබඳව දක්වා ඇති සූත්‍රයේ නම කුමක්ද? නිවැරදි ආහාර පරිභෝජනය පිළිබඳව දක්වා ඇති සූත්‍රයේ නම කුමක්ද? ඒ විදිහට කෙටි ප්‍රශ්නවලටත් එන්න ඉඩ තියෙනවා. එතකොට ලියන්න පුළුවන් දෝණපාක සූත්‍රය කියලා. සමහර විට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී දුවේ පුතේ එන්න පුළුවන්. සමහර වෙලාවට මේ කාරණය මේ සූත්‍රේ නම දාලා වෙනත් සූත්‍ර තුනක් දාලා, වැරදි උත්තර තුනක් දාලා, නිවැරදි මේ සූත්‍රේ දාලා කිනම් සූත්‍රයේද කියලා අහන්න පුළුවන්. අන්න එතකොට අපිට දැනගන්න ඕන මේක අදාළ සූත්‍රේ නම. එතකොට දෝණපාක සූත්‍රය කියලා ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ හැටියට මම ඔබට පැහැදිලි කරන්නම්. බුදුරදුන් පමණ දෙන ආහාර ගත යුතු බවට අවවාද කළ රජතුමාගේ නම කුමක්ද? මම නැවත කියනවා ඔයාලට. බුදුරජාණන් වහන්සේ, එහෙම නැත්නම් බුදුරදුන් පමණ දෙන ආහාර ගත යුතු බවට අවවාද කළ රජතුමාගේ නම කුමක්ද කියලා ගන්න පුළුවන්. එතකොට උත්තරේ ලියන්න පුළුවන් පිළිතුර වශයෙන් කොසල් මහරජතුමා කියලා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙට මම ඔයාලට ඉදිරිපත් කරනවා භික්ෂුන් වහන්සේලාට උගන්වන ඇති පිණ්ඩපාත පරිභෝජනයට අදාළ ප්‍රත්‍යවේක්ෂාව ලියන්න කියලා. අපේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කර තිනවා මේ භික්ෂුන් වහන්සේලාට දුවේ පුතේ භික්ෂුන් වහන්සේලාට කියන්නේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා වගේම ඒවා අපිට ගිහි අපිටත් දරුවන් වන ඔබ ඔයාලට අපිට අරිම වැදගත් වෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි මේ ආහාර පරිභෝජනය පිළිබඳව පැහැදිලි කරන්නේ. එතනදී උන්වහන්සේ පැහැදිලි කරනවා මම නැවත ප්‍රශ්නේ කියනවා භික්ෂුන් වහන්සේලාට උගන්වන ඇති පිණ්ඩපාත පරිභෝජනය කියන්නේ ආහාර පරිභෝජනයේ සම්බන්ධව ආහාර ගැනීම සම්බන්ධව පරිභෝජනයේ සම්බන්ධව ප්‍රත්‍යවේක්ෂාව මෙහෙම නැවත ඒ ප්‍රත්‍යවේක්ෂා කරලා වළඳන්න කියලා තියෙනවා. සිහි කල්පනාවෙන් වළඳන්න කියනවා. මේක කල්පනා කරලා වළඳන්න කියලා තියෙනවා. අන්න ඒ කාරණය ලියන්න කියලා කියන්න පුළුවන්. ඒක පොතේ තියෙනවා. භික්ෂුන් වහන්සේලාට උගන්වා ඇති පිණ්ඩපාත පරිභෝජනයට අදාළ ප්‍රත්‍යවේක්ෂාව ලියන්න. පොතේ දෙවෙනි ඡේදයේ තියෙනවා කළු අකුරින් උද්ධෘතව. ඒක ලියන්න පුළුවන් ඕගොල්ලන්ට. මම සිහිනුව පිළිතුරු වශයෙන් ගන්න පුළුවන්. මම සිහිනුවණින් යුතුව පිණ්ඩපාතේ පරිහරණය කරමි. මා මේ ආහාර වළඳන්නේ ක්‍රීඩාව පිණිස නොවේ. එමෙන්ම මදය වඩනු පිණිසත් නොවේ. කඩවසං වීම සඳහාත් නොවේ. සිරුර සරසා ගනු පිණිසද නොවේ. යම් තාක් මේ සිරුරෙහි යැපීම පිණිස පමණි. පිළිවෙත් පිරීමට උපකාරයක් ලෙස පමණක් ආහාර වළඳමි කියන මෙන්න මේ වාක්‍ය ලියාගන්න පුළුවන් එන්න ඕන. එනිසා මම නැවත කියනවා මම සිහිනුවණින් යුතුව පිණ්ඩපාතේ පරිහරණය කරමි. මා මේ ආහාරය වළඳන්නේ ක්‍රීඩාව පිණිස නොවේ. මදය වඩනු පිණිසද නොවේ. කඩවසම් වීම පිණිසද නොවේ. සිරුර සරසා ගනු පිණිසද නොවේ. යම් තාක් මේ සිරුරෙහි යැපීම පිණිස පමණි. ඒ වගේම පිළිවෙත් පිරීමට උපකාරයක් ලෙස පමණි කියන උත්තරය ඔබට හදා ගන්න පුළුවන්. උත්තරේ ලියා ගන්න පුළුවන් ප්‍රශ්නය ඔබ විසින්ම නිර්මාණය කරලා. අන්න බලන්නකෝ. එතකොට දැන් අපි උනත් දුවේ පුතේ බලන්න අපේ ජීවිත කාලය තුළදී අපි ආහාර ගන්නකොට අපි අර මේ ජීවත් වීම සඳහා තමයි ආහාර ගන්නවා. අපි කන්න ජීවත් වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා නිතරම මේක මම මේ ආහාර ගන්නවා කියලා ඊටම සිහිනුවණින් මේ ආහාර ගන්න ඕන. එතකොට මේ ආහාර ගන්නකොට ඔබගේ දෙමව්පියෝ, ඒ වගේම ඔබගේ නැන්දලා මාමලා වෙන්න පුළුවන්, සීලාචිලා වෙන්න පුළුවන්, මහා වෙහෙස මහන්සිකින් තමයි ඔබලට මේ ආහාර වේල ලබා දෙන්නේ. ඉතින් අධ්‍යාපන මාත්‍යංශේ වුණත් සමහර තැන්වලදී සමහර පාසල්වල 1, 2, 3 ප්‍රාථමික අංශේ දරුවන්ට ආහාර ගන්නකොට අපි පාසල්වල තුලදී දැකලා තියෙනවා මේ ආහාරය විවෘත, ඒ ආහාර කෑම පෙට්ටිය විවෘත කරලා තමන්ගෙට මේ ආහාර දෙන දෙමව්පියන්ට පින් දෙනවා මම දැකලා තියෙනවා S2. ඒක තාමත් හොඳ දෙයක්. අන්න ඒ බුදුහාමුදුරන්ගෙන් ආපු උපදේශයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මම නැවතත් මේ වෙලාවේදී අපේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් පියවරුන් අහගෙන ඉන්නවා. මේක නැවත ඒක සමහර වෙලාවට සමහර පාසල්වල අභාවයට ගියා නම් මේක නැවත ඇති කරන්න ඕන අපි. ඒක තාමත් හොඳ දෙයක්. මොකද තමන්ට කන්න දුන්න දෙමව්පිය මතක් කරන එක තාමත් කළගුණ දැක්වීමේ මහඟු කටයුත්තක්. ඒ කටයුත්ත හොඳ. ඒ තුනේ බුදුහාමුදුර පැහැදිලි කරන්නේ ඒකයි. මම මේ ආහාර වළඳන්නේ මගේ යැපීම පිණිස විසක් මදය එහෙම නැත්නම් ක්‍රීඩාව පිණිස මේ ශරීරය ලස්සන කරගැනීමට නෙවෙයි. අපි ජීවත් වෙන්න ආහාර ගන්න ඕනේ. ඒ ආහාර වේල තුලින් අපි යම් කිසි වූ විදියකට ප්‍රඥාව වැඩි දියුණු කරගෙන මේ සමාජයට අපි යහපතක් කරන්න ඕන. යහපත් පුරවැසියන් හැටියට ජීවත් වෙන්න ඕන. අධ්‍යාපනය ලබාගෙන මේ රට යහපත් කරගන්නට උත්සාහ කරන්න ඕන. අන්න ඒ අදහසින් තමයි අපි ආහාර වේල ගන්න ඕනේ. එනිම නැත්තම් මේ සිරුර මහත් කරගන්න, එහෙම නැත්තම් මහා පුෂ්ටිමත් විදිහට ඉඳලා නරක වැඩ කරන්න එහෙම නෙවෙයි. ඒ නිසා දරුවන් හැටියට අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේක විශේෂයෙන් මේ බුද්ධ ධර්මයේ විශේෂ කියන්නේ දුවේ පුතේ ප්‍රායෝගික විෂයක්. මේ ප්‍රායෝගික විෂයක් කියලා කියන්නේ අපේ ජීවිතේට ඉතාමත්ම වැදගත් වෙන බුදුහාමුදුරු කොච්චර දේවල් පැහැදිලි කරලා තියෙනවද බලන්නකෝ. ජීවිතයේ අභියෝග ජය ගන්න හැටි, ඒ වගේම සීල ආරක්ෂා කරගන්න හැටි, භාවනාව තුළින් මනස සංසුන් කරගන්න හැටි, කෑම බීම ගන්න හැටි, ඇඳුම් පැළඳුම් ගන්න හැටි, ඒ වගේම ගමනක් යනකොට කොහොමද යන්නේ, ඒ විනය පිළිබඳව ඉතාමත්ම හොඳින් දේශනා කරලා තිනවා. එතකොට ඒ පිළිබඳව අපි ඉදිරියේදී කතා කරනවා මේ සේකයා ධර්මවලින්. ඉතින් දුවේ පුතේ මේ විදිහට තව දුරටත් උන්වහන්සේ පැහැදිලි කරනවා අපි මේ පාඩමේ ඉදිරියට ගමන් කරනකොට. එහෙම නැත්නම් මේ පාඩම කියවගෙන යනකොට අවිධිමත් ලෙස ගිජු ලෙස ආහාර අනුභව කරන 5 දිනක් ගැන මේ පාඩමේ සඳහන් කරනවා. අනිවාර්යයෙන්ම ඔබට මේ මතක තියාගන්න ඕන. පුංචි නෝට් එකක් හරි එහෙම නැත්නම් පුංචි කොළ කෑල්ලක ලියාගෙන උදේවස මේක කියවන්න ඕන. මොකද්ද? අවිධිමත් ලෙස ගිජු ලෙස ආහාර අනුභව කරන්නන් 5 දිනක් ගැන මේ බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. ඒ 5 දින ගැනම අනිවාර්යෙන් ඔබ මතක තියාගන්න ඕනේ. මොකද බහුවර්ණ ප්‍රශ්න වලටත් එනවා, කෙටි ප්‍රශ්න වලටත් එනවා, ව්‍යුහගත ප්‍රශ්න වලටත් අවසානයේදී මේ ප්‍රශ්නය දීලා මෙහෙම නැත්නම් අපිට යමුණාට පස්සේ අපිට උත්තර ලියන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඉතාමත්ම හොඳට ලකුණු ගන්න පුළුවන් පහසු ප්‍රශ්නයක්. හැබැයි මේ කාරණේ මතක තියාගන්න. මොකද ඒ අවිධිමත් ලෙස ආහාර ගන්න පුද්ගලයන් පස් දෙනා. ආහාර හත්තක, අලං සාටක, තත්තාවට්ටක, කාකමාසක, බුත්තවමිතක. අන්නේ පස් දිනා තමයි මේ ආහාර අවිධිමත් ලෙස ගන්න තැනත්ත මේ අපි තේරුම ගත්තම පුළුවන්. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් ඇටියට ගන්න පුළුවන් අවිධිමත් ලෙස, ගිජු ලෙස ආහාර අනුභව කරන්නන් පස් දිනෙක ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ එම පස් දිනා නම් කරන්න කියලා ඔබට ප්‍රශ්නයක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න පුළුවන් ඔයාලට ඒ පස් දිනාම ලියා ගන්න පුළුවන් පොතේ තියෙනවා ආහාර හත්තක, අලං සාටක, තත්තාවට්ටක, කාක මාසක, බුත්ත වමිතක. ඉතින් මේකේ තේරුමක් දැනගෙන ඉන්න ඕන. සමහර ප්‍රශ්න වලදී අහලා තිනා පසුගිය ප්‍රශ්න පත්‍ර වලදී දැන් තත්තහවට්ටක යන අදහස ඇති, එහෙම නැත්නම් තත්තහවට්ටක යන්නේ අදහස පැහැදිලි කරන්න කියලා. ආහාර අනුභව කිරීමේදී ආහාර වැරදි පරිභෝජනයෙන් පාවිච්චි කරන, එහෙම නැත්නම් පරිභෝජනය කරන තත්තහවට්ටක යන පුද්ගලයාගේ ස්වභාවය නම් කරන්න, පැහැදිලි කරන්න, හඳුන්වන්න කියලා ඉන්න පුළුවන්. අන්න ඒවට අපිට සූදානම් වෙන්න ඕන. අපි ඒකේ තේරුමත් දුවේ පුතේ අපි කල්පනා කරලා බලමු. අපි චුට්ටක් හිතමු. ඒ වගේම ලියා ගන්නත් පුළුවන් නම් ලියා ගන්න. ආහාර හත්තක කියලා කියන්නේ අනුන්ගේ අත්උදව්වක් නැතිව නැගිටින්නට බැරි තරමට අධික ආහාර ගන්න තැනත්තට තමයි ආහාර හත්තක කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සමහර අය ආහාර ගන්නවා, හැබැයි අනුන්ගේ අත්උදව්වක් නැතිව නැගිට ගන්නවත් බැරි තරමට සමහර වෙලාවට ආහාර ගන්නවා. අන්න ඒ කෙනාට තමයි කියන්නේ ආහාර හත්තක කියලා. ඉතින් මේකේ තේරුමත් දැනගන්න ඕන ඕගොල්ලෝ. අර පස් දෙනාගේ නමත් අපි දැනගන්න ගමන් කෙටියෙන් සරලව තේරුම දැනගත්තොත් ඉතාමත්ම වටිනා සාමාන්‍ය පෙළ විභාගයට. ඉතින් ඒ නිසා මතක තියාගන්න. එතකොට ආහාර හත්තක යන්නේහි අදහස කුමක්ද? එහෙම නැත්නම් තේරුම කුමක්ද? ආහාර හත්තක යනු අනුන්ගේ අත් උදව් නැතිව නැගිට ගන්නට බැරි තරමට අධිකව ආහාර ගන්නා තැනැත්තා ය කියලා ලියා ගන්න පුළුවන් ඔයාලට උත්තරේ. ඒ වගේම අලං සාටක යන්නේහි අර්ථය කුමක්ද? එහෙම නැත්නම් අලං සාටක යන අවිධිමත් ලෙස ආහාර ගන්නා පුද්ගලයාගේ ස්වභාවය ලියන්න කියලා අපිට ප්‍රශ්නයක් නිර්මාණය කර ගන්න පුළුවන්. එතකොට ගන්න පුළුවන් ආහාර ගත් පසු ඇඳුම ඇඳ ගැනීමටවත් බැරි තරමට ඇඳුම ගැනවත් නොසලකා ආහාර ගන්නා තැනැත්තා. අන්න එහෙම ගන්න පුළුවන්. සමහර අය ඉන්නවා, ඉතින් එහෙම ඉන්නවා අපේ සමාජය වෙන තරම් නේද? කෑමකට ගියාම පස්සේ සීමාවක් නැහැ. අපි සීමාවක් තියාගන්න හැම දිනෙක හැම එකටම. එතකොට අලං සාටක කියලා කියන්නේ මේ ආහාර ගත්තට පස්සේ ඇඳුම ඇඳ ගැනීමටවත් බැරි තරමටම ඒ ගැනවත් නොසලකා ආහාර ගන්නා තැනැත්තා තමයි අලං සාටක කියලා කියන්නේ. ඊළඟට තත්තාවට්ටක කියනවා. නැගිට ගැනීමටවත් බැරි තරමට කෑමගෙන එහිම පෙරළී සිටින තැනැත්තා. බලන්නකෝ. ඉතින් අපිට කොච්චර වැදගත්ද කියලා. සමහර වෙලාවට ඉතින් මේ මිනිස්සු විතර නෙවෙයි සමහර දරුවොත් ඉන්නවා. නේද? කෑම විතරක් හිතලා හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ කෑමට විතරක් හිතලා වැඩක් නැහැ. අධ්‍යාපන වැඩ කටයුතුත් කරන ගමන් නේද අපි ජීවත් වෙන්න අධ්‍යාපන වැඩ කරන්න විතරක් කෑම කන්න ඕන. ඉතින් නැගිට ගැනීමටවත් බැරි තරමට කෑම ගන්න එහිම පෙරළී සිටින තැනැත්තා නුසුදුසුයි, බොහොම නරකයි කියලායි පැහැදිලි කරන්නේ මේ පාඩම් වලදී. ඒ වගේම කාක මාසක කපුට කුට්ට හොටේ දමා ගැනීමට හැකි වෙන තරමට උගුරටම පිරෙනතුරු ආහාර ගන්න තැනැත්තා කියලා කියන්නේ. ඒ කියන්නේ කාක මාසක කියලා කියන්නේ දැන් නේද අපි කියන්නේ උගුරට එනකල් කනවා කියලා. එහෙම කන්න හොඳ නැහැ. කපුට කුට හොටේ දමා ගැනීමට හැකි වෙන තරමට, කියන්නේ චූට්ටක් ඉතුරු කරන්න ඕන නේද? එහෙම නැත්තම් ඉතින් හරිය අමාරු වෙන අපිට ස්මෘත් ඇදෙනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි වෙලා තියෙන අර කොසල් රජතුමාට අර මුලින් කියපු. ඒ වගේම බුත්ත වමිතක අනුභව කළ ආහාර වමාරා දමා නැවතත් ආහාර ගන්නා තරමට ගිජි වූ තැනැත්තා. ඔය සමහර සත්තු ඉන්නවනේ. ඔය ගවයෝ, එහෙම නැත්නම් මේ ඒ වගේ සත්තු, ඒ වගේම ඔය මේ වඳුරෝ, රිලව් වගේ කට්ටිය මේ ආපහු අරගෙන කනවා. ඒ වගේ ඉවසකම ගොඩක් ඔය ගවයෝ වගේ සත්තු රැයට තමයි ආය නැවත අන්න ඒ වගේ හොඳ නැහැ කියලා කියන්නේ. නෑ හක්කේ තියාගෙන එහෙම මේ අනුභව කරන්න හොඳ නැහැ. මේ ඊටම බලන මේ පොත්පත් වල පරිශීලනය කරනකොට මේ බුද්ධ ධර්මයේ විෂය තුලින් අපි විශේෂයෙන් අපේ ජීවිත හැඩගස්වා ගන්නට ඉතාමත් වැදගත් වූ කරුණ තමයි මේ දුවේ පුතේ මේවා තියෙන්නේ. ඒ නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕන. එතකොට අනුභව කළ ආහාර වමාරා දමා නැවතත් ආහාර ගන්නා තරමට කෑමට ගිජි වූ තැනැත්තා තමයි බුත්ත වමිතක කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ පස් දිනා ගැන මේ පෙළ පොතේ සඳහන් කරුණු විශේෂ කරුණක් හැටියට ඔබගේ අභ්‍යාස පොතේ ලියාගෙන ඒවා නැවත නැවත කියවන්න ඕන. ඒ ටික මතක තියාගත්තට පස්සේ ඔබට පුළුවන් ඉතාමත්ම සාර්ථක පිළිතුරක් ගොඩනැගීම තුළින් ඉතාමත්ම හොඳට ලකුණු ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් දුවේ පුතේ මම නැවතත් කියනවා ඊළඟට අපිට මේ පාඩමෙන් අදාළ වෙනවා මේ සේකියා ධර්ම. සේකියා ධර්ම කියලා කියන්නේ මේ සේකියා ධර්ම ගොඩක් පැහැදිලි කරලා තියෙන භික්ෂුන් වහන්සේලාට, ඒ වගේම ගිහියන් වන අපටත් ඒවා ඉතාමත් වැදගත් වෙනවා. සේකියා 75ක් උන්වහන්සේ දේශනා කළා විනය නීති. ඒ කියන්නේ කුණ කෑම බීම ගන්න හැටි, නිවැරදි ආහාර පරිභෝජනය, නොකල ආහාර ගන්නා විට නොකල යුතු දේවල්, ඒ වගේම ඇඳුම් අඳින හැටි, ඒ වගේම පාරේ ගමන් බිමයි යන විදිහට, මෙන්න මේ විදිහට ඉතාමත්ම සංවේදී කාරණා පවා උන්වහන්සේ පැහැදිලි කළ තියෙනවා. විනය ගරුක දරුවන් හැටියට අපිට මේවා වැදගත්. අනේ ඒකයි අධ්‍යාපන මාත්‍යංශේ ඒ පිළිබඳව දන්න මනෝවිද්‍යාඥයන් විසින් මේ පාඩම් ඔබට යොමු කරලා තියෙන්නේ. ජීවිතය මේ ලකුණු ගැනීමට පමණක් නෙවෙයි බුදුදහම තියෙන්නේ, මත බුද්ධ ධර්මයේ විශ්ේ තියෙන්නේ. ප්‍රායෝගිකව ඔබට අත්හදා බලලා ඉතාමත්ම හොඳින් මේවා අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. එතනදී පැහැදිලි කරනවා දුවේ පුතේ කරුණු 12ක් පමණ තියෙන මේ පාඩමේ පෙළපොතේ ඒ විදිහට සේකියා ධර්මවල. ඒ සේකියා ධර්මවලදී අපිට පුළුවන් ඒකින් පහක් හයක් අපිට කටපාඩම් කරගෙන යනවනම් ඉතාමත්ම වටිනවා. ඉතින් ඒ සේකියා ධර්මවලද තියෙන දුවේ පුතේ ආහාර ගැනීමේදී නොකළ යුතු දේවල් පහක් ලියන්න, තුනක් ලියන්න, ওই විදිහට එන්න පුළුවන්. ඉතින් ඔබට ඒකේ තියෙන 10ක් 12ක් ඒ දිගට මේ කරුණු කාරණා මතක තියාගන්නව නම් ඉතාමත්ම වටිනවා. එතකොට එහෙම ලියන්න ගියා ගත්තාම කියන්න පුළුවන් සේකියා ධර්මවල එන ආහාර ගැනීමේදී නොකළ යුතු දේවල් ලියන්න. එහෙම නැත්නම් නොකළ යුතු දේවල් පහක් ලියන්න. මේකේ තියෙනවා කීපයක් මම කියන්නම් ඔයාලට. ආහාර පිළිතුර හැටියට ගන්න පුළුවන් ආහාර ලං කිරීමට කලින් මුව විවෘත කරන්න හොඳ නැහැ කියනවා. ඒ වගේම ආහාර ගන්නා විට අත්ල මුකයට ඇතුළු කරන්න හොඳ නැහැ. දැන් අපි දන්නවනේ ඉතාමත්ම අපි චූටි දරුවෝ සහ පාසල් දරුවෝ හැටියට අපිට ඉතාම වැදගත් වෙනවා මේ ආහාර ගන්නා විට මේ අතේ ඇඟිලි කෙලවරම පුරුක් තුන, එහෙම නැත්නම් කෙලවරම පුරුක් ටික ගෑවෙනකල් විතරයි ආහාර ගන්න පුළුවන් වෙන්නේ. ඊට උඩට අපිට අත්ල මැද ගෑවෙන්න හොඳ නැහැ ආහාර. ඉතාමත්ම මේ කල්පනාකාරීව සියලු ඇඟිලිවල අත පුරාම ආහාර නොගෑවෙන තරමට තමයි අපි ගන්න ඕනේ. එතකොට අවසාන පුරුක් පහ තමයි තෙමෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉඳුල් ගෑවෙන්න ඕනේ. ඒ නිසා ඉතාමත්ම කල්පනාකාරීව තමයි ඒ ආහාර ටික ගන්න ඕනේ. ඒ නිසා සම්පූර්ණයෙන් කට ඇතුළට මුළු අතම ඇතුල් කරන්නේ ඒ ඇඟිලි පුරුක් කීපේ විතරයි මුව තුළට ඇතුල් කරන්නේ. අනේ ඒකයි කියන්නේ ආහාර ගන්නා විට අත්ල මුකේට ඇතුළු කිරීම හොඳ නැහැ. ඒ වගේම ආහාර මුකෙහි තිබියදී කතා කිරීම හොඳ නැහැ. එතන චූටි දරුවෝ සමාජ දන්නවා මේ ඉතාමත්ම අපහසුතාවයටපත් වෙනවා. ඔය පිට උගුර යනවා කියලා කියන්නේ ඉස්මොල යනවා කියලා කියනවා. ඒක හොඳ නැහැ. එතකොට ඒ වගේ සංවේදී කාරණා පවා අපේ බුදුහාමුදුරු පැහැදිලි කළ තියෙනවා. එතකොට ආහාර මුඛයේ තිබීදී කතා කිරීමට ගියොත් අපිට වෙනත් මේ අකරදැබ්බ වලට මුණ පාන සිද්ධ වෙනවා. එහෙම හොඳ නැහැ. එතකොට බත් පිඩ කටින් කඩකඩ කන්න හොඳ නැහැ. වලඳීම නුසුදුසුය. ඒ වගේම අත ගසාදමමින් ආහාර ගැනීම හොඳ නැහැ. චූටි කාලේ නම් ඉතින් අම්මලා තාත්තලා පුරුදු කරනවානේ ආහාර ගන්න හැටි දුවේ පුතේ. ඉතින් ඒක නිසා අපි සමහර වෙලාවට මේ ලොකු දරුවොත් අපි දැකලා තිනවා සමහර තැන්වලදී නම් නේද කෑකෝ ගගහ ආහාර ගන්නවා. එහෙම නම් පස්සේ විවිධ අපහසුතාවයන් වලට අපිට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම දිව මුවින් පිටතට ඇද ආහාර ගැනීම හොඳ නැහැ. ඒ වගේම සුරුසුරු හඬ නේද කියනවා සුරුසුරු වගේ කියලා තව කෙනෙකුට ළඟ ඉන්න කෙනෙකුට අප්‍රසන්න විදිහට ආහාර ගන්න හොඳ නැහැ. එතකොට බලන්නකෝ මේ නිවැරදි ආහාර පරිභෝජනය කියන පාඩමේ නැත්නම් නිවැරදි ආහාර පරිභෝජනයෙන් සුවසේ විසිමු කියන කාරණා එකින් එකට බුදුහාමුදුර අපිට පැහැදිලි කරලා තියෙනවා බුද්ධ ධර්මයේ විශේෂිතේ. ඒ වගේ වැදගත්ම පාඩමක් තමයි මේක දරුවන් හැටිය අපිට යොමු කරලා තියෙන්නේ. මේ වගේ ඔයාලට ගන්න පුළුවන් සුරුසුරු හඬ කියමින් ආහාර ගන්න හොඳ නැහැ. අතලෙව කමින් ආහාරය ගන්න හොඳ නැහැ. ඒ වගේම පිඟාන පාත්‍රයේ ලෙව කමින් මේ කුරුටු ගාමින් ආහාර ගන්න හොඳ නැහැ. ඉඳුල් සහිත අතින් වෙනත් වෙනත් භාජන අල්ලන්න හොඳ නැහැ. වඳුරන් මෙන් මේ හක්කේ තබාගෙන ආහාර අනුභව කරන්න හොඳ නැහැ කියලා මේ තාමත්ම වැදගත් වූ කරුණු කාරණා ගොඩාක් ඔයාලට මේ පාඩමෙන් ඉගෙන ගන්න මේ කියලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ කාරණා පිළිබඳව හිතන්න ඕන. ඒ වගේම තමයි දුවේ පුතේ අපිට තවත් ප්‍රශ්නයක් නිර්මාණය කරගන්න පුළුවන්. භෝජනයේහි පමණ නොදන්නා තැනැත්තා දුර්වල ගසක් සුලඟින් ඇද වැටෙන්නාසේ මරුවා වසඟයට යනවා කියලා ගාතාවක් මේකේ තියෙනවා. එතකොට භෝජනය කියන්නේ ආහාරයේ පමණ නොදන්නා පුද්ගලයා තැනැත්තා දුර්වල ගසක් සුලඟින් ඇද වැටෙන්නාසේ මරු වසඟයට ඇද වැටෙන බව දැක්වෙන ධම්මපද ගාථාව ලියන්න කියලා අපිට ප්‍රශ්නයක් හදාගන්න පුළුවන්. එතකොට ඒ ධම්මපද ගාථාව මේකේ තියෙනවා. ඒක තමයි සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංඋතං භෝජනම්හි අමත්තඤ්ඤු එමෙත භෝජනම්හිච්ච අමත්තඤ්ඤුං කුසීතං හීන වීරියං තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛංග දුබ්බලං. මේ ගාථාවත් ඔබට පුළුවන් අපිට දැන් අවුරුදු දෙකක් නේ 10 පන්ති 11 පන්ති මේ දෙකේම අදාළ පාඩම් දෙකක් නෙමේ තියෙන පෙළ පොත් දෙක. ඉතින් මේ පුංචි කාලේ ඉඳලම දැන් මේ 10 පන්ති පටන් ගත්ත දවසේ ඉඳලම මේ ගාථා ටික පුංචි කොළ කෑල්ලක ලියලා මේ සතියකට එක දවසක් දෙකක් කියෙවුවනම් මේකේ තේරුමත් එක්ක බැලුවනම් ඔයාලට මේක කටපාඩමුත් හිටිනවා. ඒ වගේම හිතු තේරුම ලියන්නත් පුළුවන් හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ නිවැරදි ගාතාව නිවැරදි විදිහට කටපාඩම් කරගෙන උත්තරේ ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒකේ තේරුම සමහරලාට ගාතාව දීලා එහි සරල අදහස ලියන්න කියලා ගත්තොත් එහි තේරුම ලියන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ඔබට මේ පාඩමෙන් නිර්මාණය කරන ගමන් ව්‍යුහගත ප්‍රශ්නයකට අහන්න පුළුවන් දුවේ පුතේ. නිවැරදි මේ ආහාර අනුභව කිරීමේදී අප විසින් අනුගමනය කළ යුතු හොඳ පුරුදු ලියන්න කියලා ඔයාලට එන්න පුළුවන් ප්‍රශ්නයක්. අන්න එහෙම වුණාම මෙන්න මේ කාරණා දැනගන්න ඕනේ. එතකොට අපි දෝණපාක සූත්‍රයේ පිළිබඳව පැහැදිලි කළා. ඒ වගේම කොසල් රජුරවන්ට නිවැරදි ලෙස ආහාර පරිභෝජනය නොකිරීම සම්බන්ධව අවවාදාත්මක උන්වහන්සේ කොසල් රජතුමාට පැහැදිලි කළා. ඒ වගේම මේ අවිධිමත් ලෙස ආහාර ගන්නා පුද්ගලයෝ 5 දෙනෙක් ගැන මේ පාඩමේදී සාකච්ඡා කළා. ඒ වගේම සේකියා ධර්මවලදී අපි සේකයා ධර්ම කතා කරනකොට ඒ නිවැරදි ආහාර පරිභෝජනය කොහොමද වෙන්නේ කියන එක කරුණු පිළිබඳව කතා කරන අන්නේ කරුණු ටික මේ පාඩමේ සම්පින්ඩනයක් හැටියට විෂය කරුණු ටිකක් හැටියට ඔබ සිහියේ දරාගෙන විභාගයට යනවනම් අනිවාර්යයෙන්ම දුවේ පුතේ ඔබට සාර්ථක පිළිතුරක් ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ හිතේ තියාගෙන ඔබට මම මේ කෙටි ප්‍රශ්න ටිකක් ඔබට යොමු කරලා එහි පිළිතුරු තමයි මම මේ කෙටියෙන් ඔයාලට පැහැදිලි කළේ. හැබැයි නිවසේ සිටම මේ අපේ මේ ගුවන්විදුලිය රූපවාහිනිය මාර්ගයෙන් වේවා, එහෙම නැත්නම් ඔයාලගේ ගුරුතුමා ගුරුතුමිය මාර්ගයෙන් හෝ වේවා, එහෙම නැත්නම් Tamanටම සොයන් අධ්‍යයනයක යෙදিলা ගෙදර නිවසේ සිටම පොත අරගෙන පෑනක් අරගෙන මේ පාඩම කියවාගෙන යන ගමන් ප්‍රශ්නෝත්තර ක්‍රමයට මේ විෂය කරුණු ගොනු කරගන්න පුළුවන්. අන්නේ ඒ හැකියාව ඔබටත් තිබෙනවා දුවේ පුතේ. එනිසා මේ වසංගත කාල සීමාව තුලදී උනත් මේ මඟ පෙන්වීම වෙනත් පාඩම් වලටත් ඔබට ප්‍රායෝගිකව අත්දා බලන්න පුළුවන් දුවේ පුතේ. එනිසා නිතරම ඉගෙන ගන්න දරුවෙක් හැටියට, ඒ වගේම අධ්‍යාපනය විෂය කරුණු සොයා යන හඹා යන දරුවෙක් හැටියට, විශේෂයෙන් අද කාලේ හැටියට නිවසේ සිට අනිත් පාඩම් වලටත් මේ විදිහටම තමන්ගේ ඒ හැකියාව දක්ෂතාවය යොමු කරමින් මේ පාඩමේ විදිහටම ප්‍රශ්නෝත්තර ක්‍රමයටම විෂය කරුණු ඔබ එකතු කරගෙන සාර්ථක පිළිතුරක් ගොඩනගා ගන්නා හැටි ඔබට නිවැරදි ලෙස මඟ පෙන්වීම තමයි අපේ යුතුකම වන්නේ. ඔබගේ යුතුකම මේ විෂය කරුණු මතක තියාගෙන සාර්ථක පිළිතුරක් ගොඩනගාගෙන Tamanට ලකුණු එකතු කරගන්න ඕන. විභාගයක් සමත් කරගන්න ගමන්ම ජීවිතයට වටිනා වූ විනය ශික්ෂාපද හැටියට ජීවිතයට එකතු කරගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, එහෙමනම් මම නැවතත් මුලට යනවා පාඩමේ අවසන් මොහොත අපිට අවසන් විනාඩි කීපේ තියෙන්නේ. එනිසා මේ පාඩමේ ඔයාලට මේ ඉතාම දීර්ඝ පාඩමක් නෙවෙයි. හැබැයි මේ පාඩමේ නැවතත් මම මුල ඉඳලා අගට ආපහු සමාලෝචනයක යෙදෙනවා. ඒ තමයි මේ පාඩමේදී පැහැදිලි කරපු විශේෂයෙන් මේ අදාළ සූත්‍රය මොකද්ද, නිවැරදි ආහාර පරිභෝජනයෙන් සුවසේ වෙසමු කියන මේ පාඩමට අදාළ සූත්‍රයක් තියෙනවා. දැන් අපි තියෙනවා දැන් ඔය සිංහාලෝවාද සූත්‍රයේ, මහා මංගල සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, මේ වගේ කාලාම සූත්‍ර කියලා සූත්‍ර ගොඩාක් තියෙනනේ මේ පාඩම වල අන්තර්ගත වෙලා. මේ පාඩමට එක નિયમિત එක සූත්‍රයක් තියෙනවා. ඒක තමයි දෝණපාක සූත්‍රය. මම ප්‍රශ්න උත්තර හැටියටත් ඔයාලට මුලින් දුන්නා දෝණපාක සූත්‍රය කියලා ඉතා හොඳින් මතක තියාගන්න. ඒ වගේම අවවාදාත්මකව පැහැදිලි කරා කොසල් රජුරවන්ට නිවැරදි ලෙස ආහාර ගන්න කියලා. ඒ වගේම අවිධිමත් ලෙස ආහාර ගන්න 5 දෙනෙක් ගැන කතා කරා. ආහාර හත්තක, අලංසාටක, තත්තාවට්ටක, කාකමාසක, බුත්තව අමිතක කියලා. ඒ 5 දෙනා ගැනත් මතක තියාගන්න. ඒ වගේම සේකියාවල එන ආහාර ගැනීමේදී නොකළ යුතු දේවල් පිළිබඳව මේ පාඩමේදී පැහැදිලි කරනවා. මේ කාරණා හිතේ තියාගන්න ඕන. ඒවන් වූ කාරණා සමුදායක් තියෙනවා. මේකෙන් 3ක් 4ක් 5ක් ඔබ මතක තියාගෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන විට හිතේ තියාගෙන ගියොත් නිවැරදි පිළිතුරක් ගොඩනගාගෙන ඉතාමත්ම පිළිතුරට හිමි, එහෙම නැත්නම් ඒ ප්‍රශ්නෙට හිමි සම්පූර්ණ ලකුණ ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා දුවේ පුතේ. එහෙමනම් අද දවසේ මේ කාරණා පිළිබඳව අපි නැවත නැවතත් කතා කළා. ඉතාම දීර්ඝ පාඩමක් නෙවෙයි, හැබැයි කෙටි පාඩමක් වුණත් විෂය කරුණු දන්නේ නැත්නම් ඔබට විභාගය ලියන්නට අපහසු වෙනවා. ඒ නිසා විෂය කරුණු තමයි මම මේ කතා කළේ.